ගරු සභාපතිතුමනි, මේ අවස්ථාවේදී ඉතා කැටියෙන් හෝ මේ පනත පිළිබඳව අදහස් දැක්වීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට මම ප්‍රථම කොට ස්තුතිවන්ත වෙනවා. ඇත්තෙන්ම අද මේ රටේ පැවතිච්ච පවතින නීතිය පිළිබඳව නොයෙකුත් අදහස් උදේ සිට මේ දක්වා අපි සවන් දුන්නා. මේ රටේ පහුගිය කාලේ ක්‍රියාත්මක වුණු රටේ නීතිය පිළිබඳව කතා කිරීමේදී ඒ වල්වැදුණු නීතිය වෙනුවට ජනතාවට විශ්වාස කළ හැකි පරිදි එදා ජනවාරි 8 වෙනිදා පැවත් වූ ජනාධිපති මැතිවරණයේදී ජනතාව මේ රටේ දේශපාලන විපර්යාසයක් කරලා මේ යහපාලන ආණ්ඩුවට ආණ්ඩුව පත් කරලා මේ ආණ්ඩුවේ ඒ ප්‍රතිපත්තියෙන් හැටියට මම හිතන්නේ විජේදාස රාජපක්ෂ මැතිතුමා නීතිය පිළිබඳව හසල අත්දැකීම් තියෙන කෙනෙක් හැටියට මේ රටේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් හැටියට මෙතුමා මේ සංශෝධන ඉතා හොඳින් මේ අවස්ථාවේදී ගෙනෙමින් මේ රටේ නීතිය ඉතා සාධාරණ කාටත් රටේ පුරවැසියන්ට නීති ඉස්ති කිරීමේ පදනම තුළ එතුමා ගේන ලද මේ සංශෝධනයන්ට අදහස් දැක්වීමට අවස්ථාව ලැබීම අපේ භාගයක් හැටියට අපේ සතුටට කාරණයක් හැටියට දකිනවා. මම දැක්කා පහුගිය කාලේ අපි ඇහින් දැකපු වැරදිවලට මේ රටේ නීතිය සාධාරණත්වයේ ක්‍රියාත්මක වෙනකොට නීතිය ඉදිරියට ගිහිල්ලා ඇපදීලා එළියට එනකොට හරියට මේ රටේ මේ ලෝකේ මහා ඉහළම පදක්කම ලැබූ පිරිස හැටියට තමයි එළියට එන්නේ. කැමරා ටික ඔක්කොම බලාගෙන ඉන්නවා. ඒගොල්ල මාංචු උඩට පෙන්නලා මහා වීරෝ විදියට තමයි පෙන්වන්නේ. මම දැක්ක පහුගිය කාලේ මගේ සහෝදරයා මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා අපි දැක්ක එතුමා පැහැදිලිම වරදවල වලට මේ ඉන්නේ. මම එතුමත් එක්ක හිටපු කෙනා මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක ජනාධිපතිවරයා හැටියට ඉන්න කාලේ එතුමා එපා කියද්දි පරදිනවා කියද්දි අපි එතුමා 2005 දිනවන්න වැඩ කරපු මිනිස්සු. හැබැයි මම දැක්ක එතුමා ගියේ හොරකම් කරලා. එතුමා කූඩුවට ගියේ හොරකම් කරලා. හොරකම් කරලා එනකොට එතුමගේ පුතා අවුරුදු 22යි වයස. මේ පාර්ලිමේන්තුවේදී මම පාර්ලිමේන්තුවේ අමතන වෙලාවේදී ඔබතුමා මේ සභාවේ වාඩි වෙලා ඉන්න වෙලාවේදී කිව්වා මේ මද්‍යසාර පානය කරලාද දන්න කතා කරන්න කියලා. හැබැයි දිට්ඨ ධම්ම වේදනීය කර්මේ සති දෙකක් යන්න හම්බුනේ නැ පුතා බීලා අහුවෙලා හත්දාස් පන්සියක් දඩකවා ඡන්දයක් ඉල්ලන්නත් බෑ. තමුන්නාන්සේ පාඩු වෙන්න මගේ කාලේ තමුන්නාන්සේට දැන්න අවශ්‍යතාවයක් නැහැ. ඇඟේ අමාරුව තියෙන අනුන්ගේ සීනි කරනවත වාඩි වෙන්න ඔබතුමා මගේ කතාව මගේ කාලේ මම ගන්නෙ තමුන්නාන්සේ කාලේ කරු සභාපතිතුමනි කියනකොට රිදනවා අමාරු හැදෙනවා කියනකොට මේ හොර හොරුන් ගැන කියනකොට අමාරු හැදෙනවා. මම දන්නේ තමුන්නාන්සේට වැඩිය. මම ආතනෙ හිටපු මිනිහා
සභාපතිතුමනි මේ මම වාඩි වෙලා ඉඳෙද්දි මේ මන්ත්‍රීවරයෙක් අධිකරණයේ ක්‍රියාමාර්ගයට යොමු වෙච්ච කෙනෙක් ගැන මෙහෙම කතා කරන එක
තමුන්නාංශයට කාලේ දීලා තිබ්බ කතා කරන්න තිබ්බ ඕනතරම් වෙලාවල් මේ වැරදි කරපුවා තමුන්නාංශයට වැඩිය දන්නේ මම. දන්නේ මේ නීතියෙන් වෙච්ච දඬුවම මම කියන්නේ. පුතාට අවුරුදු 22යි අමාරු හැදෙනවා කතා කරනකොට. එයා කියනවා ඊයේ රූපවාහිනි නාලිකාවට ගිහිල්ලා මම අවුරුදු 17ක් මේ රටේ ඇමතිකම් කරා. අවුරුදු 17ක් මම බොහොම පුරවැසියෙක් කඩේට ඉඳලා තිනවා. මම සතුටින් ළමයි දෙන්නත් එක්ක ඉන්නවලු. එයා සතුටින් ළමයි දෙන්නත් එක්ක ඇති. නෝන කොහොම ඉන්නවද දන්නේ. එයා කොයිනෝනත් එක්ක සතුටින් ඉන්නවද දන්නේ. මෙව අහනකොට අමාරු හැදෙනවා. කරු සභාපතිතුමනි මම විඳපු අත්දැකීමක්. මම එක්සත් ජාතික පක්ෂයට ගිහිල්ලා සති දෙකක් කනකොට මගේ ගම්මිරිසල් ටික කපලා දැම්මා. මම වවපුවා මගේ අතින් වවපුවා කපලා දැම්මා. මගේ වත්තේ කොස් ගහක් කපන්න ගිහිල්ලා කුරුඳුවත්ත නාවපොළිය කුරුඳුවත්ත පොලිසියට මම පැමිණිල්ලක් කරලා තිනවා.
තාම විභාගයක්
නෑ කරු සභාපතිතුමනි.
ඔකද අවසන්යි.
මට විනාඩියක් දෙන්න කරු සභාපතිතුමනි. ඒ කාලේ අතුමගෙන් ගන්නද මට බාධා කරාට ගරු සභාපතිතුමනි මගේ වත්තේ කොස් ගහක් කපන්න කියන නව කුරුඳුවත්ත පොලිසියට මම පැමිණිල්ල කරලා තියෙනවා මගේ සින්නක් කරේ ඉඩමේ හැබැයි රාජකාරී ඉස්ස කරන එහෙමයි රාජපක්ෂ පාලනේ මහින්දානන්ද පාලනේ එහෙමයි මේ උසාවි නීතිය ක්‍රියාත්මක වෙන නිසා මම විශේෂයෙන් සතුටු වෙනවා විජේදාස රාජපක්ෂ මැතිතුමා මෙවැනි පනතක් ගෙනල්ලා මේ රටේ නීතිය සාධාරණත්වය ඉස්ස කිරීම සඳහා කටයුතු කරන පිළිබඳව ගරු සභාපති තමුන්නාන්සේට ස්තුතිවන්ත වෙනවා කාලය ලබාම් කාලය ලබා දීම පිළිබඳව
ස්තුති වඩිවෙල් සුරේෂ් මන්තුමා විනාඩි 4යි
පළමුව ස්තුතිවන්ත වෙනවා ගරු විජේදාස රාජපක්ෂ කරේ අමතුමාට මේ පිළිබඳව අද පාර්ලිමේන්තුවට ගෙනාපු පණ සම්බන්ධව ඇත්තටම වතුකරේ ජනතාව නියෝජනය කරමින් අද දින මට පොඩ්ඩක් වෙනස් කතාවක් කතා කරන්න තියෙන්නේ இன்று மலையகத்திலே புரையோடி போயிருக்கின்ற பெருந்தோட்ட தொழிலாளருடைய சம்பள உயர்வு சம்பந்தமாக இன்று மலையக மக்கள் வீதிக்கிறங்கி போராட வேண்டிய ஒரு நிலைமைக்கு தள்ளப்பட்டிருக்கின்றார்கள் அவர்களுடைய உழைப்புக்கேற்ற ஊதியம் நியாயமான சம்பள உயர்வு இந்த தோட்ட தொழிலாளருடைய சம்பள உயர்வு சம்பந்தமாக கடந்த 1.5 வருட காலமாக தொழிற்சங்கங்களுக்கும் முதலாளிமார் சம்மேளனுக்கும் பேச்சுவார்த்தை நடைபெற்று வந்தது ஒரு திருமணம் முடிந்திருந்தால் இன்று பேரப்பிள்ளையையும் கண்டிருக்கலாம் 1.5 வருடம் வத்துக்கார ஜனதாவை படிப்பிலி வந்தவர் வத்து ஆம்புத்து சங்கம் துருத்திய சமித்தியிட சாக்கச்சா தீனோ அவருத்தாய் மாசாத்தாய் கசாதியாக பண்ணா முழு புற குத்தம் போயிடும் மாசாய் சீக்கலாம் ஆகவே ஏனிசா மே வத்துக்கார ஜனதாவை படிப்பிலி வந்தவர் அப்பி மே உத்தரீத்த சபாவை அப்பி எம் கிருஷ்ணா கதா கரண்டோடு மே வத்து ஆம்புத்து சங்கமே ரஜத்துக்கு செலஞ்சுக்கிட்டே ஜரகண்டோடு தோட்ட முதலாளிமார் சம்மேளனம் தோட்ட தொழிலாளருடைய சம்பள உயர்வு சம்பந்தமாக அரசாங்கத்தோடு அவர்கள் முரண்படுவதற்கு ஆயத்தமாகிறார்கள் என்பதை நாம் தெரிந்து கொள்ள வேண்டும் இன்று நடந்த பேச்சுவார்த்தையிலே தோட்ட தொழிலாளருடைய அடிப்படை சம்பளம் 670 ரூபாயும் 75க்கு மேல் வேலை செய்தால் அவருக்கு 60 ரூபாயாக 730 ரூபாய் கொடுக்க முடியும் என்று முதலாளிமார் சம்மேளனம் தெரிவித்திருக்கின்றார்கள் நாங்கள் அவர்களுக்கு தெரிவித்திருக்கின்றோம் தெளிவாக இன்று தோட்ட தொழிலாளர்கள் இந்த நாட்டுடைய பொருளாதாரத்தின் முதுகெலும்பாக செயற்பட்டுக் கொண்டிருப்பவர்கள் இன்று எமது மக்கள் வாக்களித்தன் பலனாலேயே இன்று நாம் பாராளுமன்றத்தில் இருக்கின்றோம் ஆகவே எங்களுடைய மலையக மக்களுடைய சம்பள சம்பந்தமாக மேலும் இழுத்தடிப்புக்கு இடம் கிடையாது அதற்கு நாம் தொடர்ந்து அனுமதிக்கவும் முடியாது ஆகவே தோட்ட முதலாளிமார் சம்மேளனத்துக்கு இந்த பாராளுமன்றத்திலே இருந்து நான் அவர்களுக்கு தெரிவித்துக் கொள்கின்றேன் உடனடியாக இந்த தோட்ட தொழிலாளர் சம்பள உயர்வு சம்பந்தமாக தோட்ட முதலாளிமார் சம்மேளனம் எங்களுடன் இணக்கப்பாட்டுக்கு வர வேண்டும் அவ்வாறு வராத பட்சத்திலே பிரச்சனைக்கு சவால்களுக்கு அவர்கள் முகம் கொடுக்க வேண்டிய சூழ்நிலை ஏற்படும் ஆகவே முதலாளிமார் சம்மேளனம் 22 தோட்ட கம்பெனிகளுக்கும் நான் இந்த பாராளுமன்றத்திலிருந்து நான் கூறிக்கொள்கின்றேன் உடனடியாக தோட்ட தொழிலாளருடைய சம்பள உயர்வை நிர்ணயித்து அவர்களுக்கு ஒரு நியாயமான சம்பளத்தை அவர்கள் ஒத்துக்கொள்வார்கள் ஆனால் அந்த கூட்டு ஒப்பந்தத்திலே என்னுடைய இரத்தத்திலே கையொப்பமிடுவதற்கு நான் ஆயத்தமாக இருக்கின்றேன் என்பதையும் இந்த சந்தர்ப்பத்திலே தெரிவித்துக்
கொள்கின்றேன் சாரதி துஷ்மாந்த நியோஜனத்துமா
கரு முலாசனாரோட மந்திரித்துமணி විශේෂයෙන්ම බෙහෙවින් වැදගත් පනත් සංශෝධනයක් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 431 සහ 432 වෙනි වගන්ති සංශෝධනය මම හිතන්නේ කාලාන්තරයක් තිස්සේ විශේෂයෙන්ම අධිකරණ පද්ධතිවල අපි තමුන්නාසලා සියලු දෙනා දන්නවා විනිශ්චකාර තුමන්ලාට වගේම නීතිඥ මහත්වරුන්ට වගේම පොදු මහජනතාවට විශාල ගැටලුවක් වෙලා තිබුණා මේ නඩු භාණ්ඩ බැහැර කරන්නට ක්‍රමවේදයක් නොතිබීම තුළ ඒ තුළ විවිධ වූ ප්‍රශ්න ගැටලු රාශියක් නිර්මාණය වුණා සමහර වෙලාවට රටේ විදේශ විනිමය තමයි මේ නඩු භාණ්ඩ හැටියට මේ ස්ථානවල තිබෙන්නේ නමුත් ජනතාවට පාවිච්චි කරන්නට භාවිතා කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ඒ නිසා අපි අමාත්‍යාංශය හැටියට ඇමතුමාගේ නායකත්වය තුළ කල්පනා කරා විශේෂයෙන්ම මාස 6ක කාල සීමාව මාස 2 කරන්නටත් වටිනාකම 2500 රුපියල් ලක්ෂ කරන්නටත් මේ කාලීන අවශ්‍යතාවය ගැන සලකලා බලලා ඒ වගේම නීති කොමිෂන් සභාවේ විශේෂයෙන්ම නීති කොමිෂන් සභාව නීතිපති දෙපාර්තමේන්තුව එවැගේම නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව මේ සියලු දේවල් එක්කලා එකට යන එක අරමුණක් තියෙන එක ඉලක්කයක් තියෙන අධිකරණ අමාත්‍යාංශයත් එක්කලා එකට යන ජනතා සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධ වෙන ආකාරයේ කාර්යභාරයක් කිරීමට ඵලදායිතාවය වැඩි කිරීමේ අරමුණෙන් තමයි මේ සියලුම අපි මේ සංශෝධන කරන්නට තීන්දුව తీරණ කරේ. ඒ නිසා අපිට සතුරු වෙන්නට පුළුවන් විශේෂයෙන්ම පහුගිය කාල සීමාව තුළ වසරක වගේ කාලය අරගෙන බැලුවොත් මූලාසන ආරවුල මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම කාලාවරෝධී පනත ඒ වගේම සමත මණ්ඩල පිළිබඳ ඒ සංශෝධනය ලක්ෂ 5 දක්වා වැඩි කිරීම තුළ විශාල නඩු ප්‍රමාණයක් අපිට අහවර කරගන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත මම හිතන්නේ බියක්සයක් නැතුව උසාවියට අධිකරණයට යන්නට තියෙන අවස්ථාව සුරක්ෂිත කිරීම මේ වගේ විවිධාකාර වූ වැඩසටහන් රාශියක් පහුගිය කාල සීමාව තුළ අධිකරණ අමාත්‍යාංශය මගින් ඉස්ත සිද්ධ කරා. මම හිතන්නේ නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත රටක් අවශ්‍ය කරලා තියෙනවා දේශපාලන වේවා සමාජීය වේවා ආර්ථික වේවා මේ කරුණු කාරණා සියල්ලම ඉස්ත සිද්ධ වෙලා රටක් හැටියට ඉදිරියට යන්නට අවශ්‍යතාවය තියෙනවා නම් අධිකරණයේ ස්වාධීනත්වයේ වගේම නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත රටක් අත්‍යවශ්‍ය වෙන කාරණාව. ඒ නිසා මහජන සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධ වෙන සමාජයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය කරන නීති ප්‍රතිසංස්කරණ ඉෂ්ට සිද්ධ කිරීමට අමාත්‍යාංශය හැටියට අපි කිසිම මැලිකමක් දක්වන්නේ නැහැ. මම හිතන්නේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුලත් අද බොහෝ දෙනෙක් කතා කරන මේ නඩු ප්‍රමාදය පිළිබඳව ඒ වගේම ව්‍යුහාත්මකව අධිකරණ පද්ධතිය තුළ විය යුතු වෙනස්කම් පිළිබඳව අද අපි අනුකමිටුවක් දාලා කතා බහ කරනවා. ඒ තුළ විවිධ වූ අලුතෙන් අධිකරණ පද්ධති නිර්මාණය කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අධිකරණයන් තවදුරටත් විමධ්‍ය කිරීමේ හැකියාව තිබෙනවා පළාත් මට්ටමින්. මේ සියලු දේවල් පිළිබඳව සාකච්ඡාව කරන්නේ අවසානයේ මහජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධ කරන්න පුළුවන් පාලන ක්‍රමයක් ගෙනීමට කියන එක තමයි අපි මූලික වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මං හිතන්නේ කාල සීමාවෙත් ගැටලුවක් තියෙනවා එතුමා. ඒ නිසා විශේෂයෙන්ම මේ පනත් සහ තව ඉදිරියට අධිකරණ අමාත්‍යාංශය තුළින් නීති ශාස්ත්‍රයේ පවතිනා වූ පොදු ගැටලු අපේ ගජදීර හිටපු ඇමතිතුමාගේ මන්ත්‍රීතුමාගේ අදහස් වලට බොහොම ගරු කරනවා. ඇත්තටම අපිට යමක් සාරවත් දෙයක් අපිට ලබා ගන්න පුළුවන් නම් විදේශයක් හරි කමක් නැහැ. ඒවා මුසු කරලා මේ රටේ ජනතාවගේ සිතුම් පැතුම් වලට ඉඩ ප්‍රස්තාව ලබා දෙන්නට පුළුවන් නීති පද්ධතිය තවදුරටත් ඉදිරියට විකාශනය කරන්න පුළුවන්කමක් තිබෙනවා නම් අපි ඒ සම්බන්ධයෙන් බොහොම පැහැදිලිව ඒ තීන්දුව ඉන්නවා කියන එක මතක් කරමින් විශේෂයෙන්ම මේ අවස්ථාවේ
නමගේ මන්ත්‍රීතුමා විනාඩි 3යි
ස්තුතියි මුලාසුන මන්ත්‍රීතුමනි 1979 අංක 15 දරන අපරාධ නඩු විධිදාන සංග්‍රහයේ සහ 1972 දරන අංග 8 දරන සංශෝධිත පනත් කෙටුම්පතට සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඇතරම අපි නඩු ගැන කියනකොට පෞගේ කාලේ මේ රටේ යුගයක් තිබුණා. නියෝජ්‍ය පොලිස්පතිවරු මිනි මරණ යුගයක් තිබුණා කොන්ත්‍රාත් පදනම්මත්. කොන්ත්‍රාත්යකට මිනි මරන්න තමයි නියෝජ්‍ය පොලිස්පතිවරු මේ රටේ හිටියේ. ඒ වගේම යුගයක් තිබුණා නඩුකාරයෝ පමිල්ලිකාර කාන්තාවන් ඉන්ස්ටිටියුෂන් ලක්කච්ච කමන කාන්තාවන් ආරක්ෂාව දෙනවා කරගෙන දූෂණය කරපු යුගයක් තිබුණා. ඒ යුගය අවසන් කළා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ අපරාධ නඩු සංග්‍රහයට අපි දන්නවා සාමාන්‍ය ජනතාවගේ යාන වාහන ආදිය අත්අඩංගුවට ගත්ත අවස්ථාවලදී කල්පතු වාරික ගෙවා ගන්න බැරුව ඒවා ඒ මිනිසුන්ගේ ආර්ථික සම්බන්ධ බිඳුවදිච්ච අවස්ථා තියෙනවා. ඒ සියලුම දේවල් වලට සාධාරණ කරමින් අද මේ ඉදිරිපත් කරපු සංශෝධන කීපය මම ඉද අගේ කොට සලකනවා. ඒ වගේම මේ කටයුතු වෙන්න තිබුණ මීට කලින් මීට අවුරුදු 10ක්වත් කලින් සිද්ධ වුණා නම් මම විශ්වාස කරනවා මේ රටේ ජනතාවගේ ආර්ථික තත්ත්වය මීටදී වඩාත්ම හොඳ මට්ටමකට එන්න තිබුණා කියලා. හැබැයි ඒ කාලේ සිද්ධ වුණේ සාමාන්‍ය ජනතාවට අවශ්‍ය දේවල් නෙමෙයි බලේ දින කට්ටියට අවශ්‍ය දේවල් තමයි උනේ. ඒ කියන්නේ යාපාලන ආණ්ඩුව පිටවුවට පස්සේ බලේ දින කට්ටියට වෙනුවට අපේ සාමාන්‍ය ජනතාවට සාධාරණ ගුණා කියන එක මේ අවස්ථාවේ විශේෂයෙන්ම කියන්න කැමතියි.
ස්තුතියි ගරු අජිත් පෙරේරා නියෝජ්‍යමත්තුමා.
සභාපතිතුමනි ඉතාම වැදගත් කරුණක් පිළිබඳව කතා කරන්න අවස්ථාව ලැබීම ගැන සතුටුයි. ඒ වගේම අධිකරණ ඇමතුමාට නියෝජ්‍ය ඇමතුමාට මම ස්තුතිය පළ කරනවා. කාලයට ගැලපෙන ඒ කාලීන අවශ්‍යතාවයන් සලකලා අපරාධ නඩුවන් සංග්‍රහයත් නීති කොමිෂන් සභා පනතත් සංශෝධනය කිරීම පිළිබඳ. නීතියේ පාලනය නැත්නම් නීතිය ආධිපත්‍ය තහවුරු කිරීම මෙරටේ සෑම පුරවැසියෙකුම සතු වගකීමක්. මෙරටේ නීතියේ ආධිපත්‍ය අහිමි වූ යුගයක ඉඳලා නීතියේ ආධිපත්‍ය සනාථ කරන ලද යුගයක් කරා මෙහෙවන්නට දායක වන්නට ලැබීම අප ලැබූ සතුරක්. නමුත් මෙරටේ නීතියේ ආධිපත්‍ය යන්නට අධිකරණයේ ස්වාධීනත්වයේ පමණක් අයිති වෙන්නේ නැහැ. පොලිසියේ ස්වාධීනත්වයේ පමණක් අයිති වෙන්නේ නැහැ. අධිකරණයේ කාර්යක්ෂම භාවය, පොලිසියේ කාර්යක්ෂම භාවය මේකට අයිති වෙනවා. අපේ රටේ සිවිල් නඩු විධාන කටයුතු තාමත් ප්‍රමාදයි, ඉතාම ප්‍රමාදයි. වසර 7-8ක් තිස්සේ සිවිල් නඩුකාරයේ පටිපාටිය වේගවත් කිරීම සහ වඩාත් ගුණාත්මක භාවයේ නිහල දැමීම සඳහා වූ ඒ පටිපාටි සකස් වෙලා තියෙනවා, කෙටුම්පත් කරලා තියෙනවා. අද වෙනකම් එම වැදගත් බරපතල වෙනස්කම් සිදු කරන්නට පහුගිය රජයත් අපේ රජයත් අසමත් වෙලා තියෙනවා. ඒ නිසා මම දන්නවා නීතිය දන්න, කාර්යපටිපාටිය දන්න, උනන්දුවක් තියෙන ප්‍රායෝගික පැත්ත දන්න අධිකරණ අමාත්‍යවරයෙක් සහ තරුණ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්න මේ ආණ්ඩුවේ මේ විෂය භාරව සිවිල් නඩු කාර්යපටිපාටිය පිළිබඳව දැන්ට සකස් කරලා තියෙන, කෙටුම්පත් කරලා තියෙන, අවුරුදු ගාණක් ගත වෙච්ච, දීර්ඝව සාකච්ඡා කරපු එම කෙටුම්පත මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කර ගැනීමට කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මහාධිකරණයන්හි බරපතල නඩු විභාග කිරීම පිළිබඳව දැවැන්ත ප්‍රමාදයක් තියෙනවා. මිනිමැරුම් නඩුවක්, ස්ත්‍රී දූෂණ නඩුවක් අද අවුරුදු 7ක්, 8ක්, 9ක්, 10ක් ගත වෙනවා. විශේෂයෙන්ම මිනිමැරුම් නඩුවක සිදුවීමේ ඉඳලා ඒ අදාළ නඩුව විභාග කොට අවසන් වීම සඳහා වසර 10ක් පමණ ගත වීම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. මේක තමයි සත්‍ය. ඒ නිසා මේ ලඝු කාර්ය පටිපාටි සමරි ප්‍රසින් ලඝු කාර්ය පටිපාටිය අපි එක පැත්තකින් මහේස්ත්‍රාත් අධිකරණ අනුගමනය කරනවා. නමුත් මහාධිකරණ නඩු වලට යද්දී අපි ලඝු නොවන නඩු විභාගයක් පවත්වනවා. මේ ලඝු නොවන නඩු විභාගයක අවශ්‍යතාවය පිළිබඳ අපි නැවත සලකා බැලිය යුතුයි. මීට කලිනුත් මේ නන් සමරි ප්‍රොසීඩිය පිළිබඳව ලඝු නොවන කාර්යපටිපාටිය පිළිබඳව අපි සංශෝධන ගෙනලා තියෙනවා. ඒ පිළිබඳව යම් ස්ථාවරයකට ආ යුතුයි. මහේස්ත්‍රාත් අධිකරණ තුල අනවශ්‍ය තරම් කාලයක් මේ නඩු විභාග වෙනවා. අවසානයේ ගොනුව නීතිපතිරි යොමු කරනවා. නීතිපතිගේ මතය විමසීම සඳහා යොමු කරපු මේ ගොනුව වසර කීපයක් නීතිපති දෙපාර්තමේන්තුවේ ගත වෙනවා. එනිසා විශේෂයෙන්ම බරපතල අපරාධ නඩුවල පවතින දැවැන්ත ප්‍රමාදය සාක්ෂිකරුවන්ට සාක්ෂි අමතක වෙලා, සාක්ෂිකරුව මිය ගිහිල්ලා, ඒ සිද්ධිය පිළිබඳ උනන්දුව පහ වෙලා, අපරාධකරුවන්ට නිදහසේ ජීවත් වීමට අවකාශය සලසන, අපරාධ වර්ධනය වීමට ඉඩකඩ සලසන පාතාලයේ වර්ධනය කිරීමට, ඒ වගේම බරපතල අපරාධකරුවන් බිහි කිරීමට ඉඩකඩ සලසන මෙම බරපතල අපරාධ මිනිමැරුම, මිනිමැරීමට තැත් කිරීම, ස්ත්‍රී දූෂණය, ළමාපචාර, ත්‍රස්තවාදී වැරදි, ඒ වගේම ගිනිහගා සම්බන්ධ වැරදි පිළිබඳව කෙටිව මහාධිකරණයේ නඩු විභාග කිරීම සඳහා විශේෂ කාර්යපටිපාටියක් හඳුන්වා දිය යුතුයි. ලඝු නොවන නඩු විභාග අවශ්‍යයි. නන් සමරි ඉන්ක්වයරිස් අවශ්‍යයි. ලඝු නොවන පරීක්ෂණ මාස 3ක කාලයක් තුල අනිවාර්යෙන් අවසන් කරලා, ඒ වගේම නීතිපති වෙත ගොනුවක් යැවු විට එම ගොනුව පිළිබඳ අවශ්‍ය කටයුතු කර අධිචෝදනා ගොනු කිරීම සඳහා උපරිම වශයෙන් මාස 6ක කාලයක් නීතිපතිවරයා ගත කරන අනිවාර්ය කාර්යපටිපාටියක් ගත කළ යුතුයි. නීතිපතිට පමණක් ඔහුගේ මතයට ගිනු ගොනු වසර ගණන් තියාගන්න අවකාශ නොදිය යුතුයි. අද දිනුවක් තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ සූතිවන්ත වෙනවා. නමුත් එය එපමණක් නෙමෙයි, නීතියෙන් බල කළ යුතුයි මේ නඩු ඉක්මනින් විභාග කිරීම සඳහා. එනිසා ඒ වගේම අල්ල සහ දූෂණය පිළිබඳව බරපතල නඩු පිළිබඳ පරීක්ෂණ පොලිසිය පවත්වලා තියෙනවා. ඒ අල්ල සහ දූෂණ පිළිබඳ බරපතල නඩු විභාග කිරීම සඳහා විශේෂ අධිකරණ ට්‍රයිලඩ්බා පැවැත්විය යුතුයි. ඒ වසර ගණන් ගත වෙලා එම අපරාධකරුවන්ට ඔවුන්ගේ සතුටින්
වසර ගණන් ගත කරන්න අවකාශය මසල යුතුයි. එයන්වගරු සභාපතිතුමනි, බරපතල අපරාධ කරුවන්ට වසර ගණන් නිදහසේ ජීවත් වීමට ඉඩ සලසන මේ කාර්යපටිපාටිය නතර කිරීම සඳහා පියවර ගත යුතුයි. එක්කො නීති සංශෝධනය කිරීමෙන්, ඒ වගේම අනෙකුත් ප්‍රායෝගික පරිපාලන ක්‍රියාමාර්ග ගැනීම හරහා.
ස්තුතියි ගරු අධිකරණ ඇමැත්තුමා. විනාඩි 4කින්
විනාඩි කීයද?
විනාඩි 4ක්.
ගරු සභාපතිතුමනි, අද දින මේ විවාදයේ පුරාවට දකින්න ලැබුණු මෙම සංශෝධනයට අදාළ නොවුනත් වැදගත් කාරණා කීපයක් පිළිබඳව අවධානය යොමු කරන්න කැමැතියි. විශේෂයෙන්ම මහේස්ත්‍රාත් අධිකරණ නැත්නම් අපරාධ නඩු සම්බන්ධව කතා කිරීමේදී පොලිසිය විසින් මහජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව වැඩි අවධානයක් බොහෝ කතික ගරු ඇමැතිතුමාලා මන්ත්‍රීතුමාලා යොමු කරනු ලැබුවා. මේ පිළිබඳව ගරු සභාපතිතුමනි, අපි නීති හැදුවට ප්‍රමාණවත් නැහැ. ඒ නීති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගිකව කටයුතු කිරීමේ වගකීමක් තියෙනවා. අපේ රටේ පොලිසිවලට මීට කලකට ඉහතදී මේ වගේ බරපතල චෝදනා ඉදිරිපත් වුණේ නැහැ. නමුත් මේ වෙනකොට ඉතාම බරපතල චෝදනා පොලිසියට විරුද්ධව එල්ල වෙනවා මහජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව. මේදී මතක් කළ යුතු එක වැදගත් කරුණක් තියෙනවා. අපේ ගජදීර ගරු මන්ත්‍රීතුමා දන්නවා, මීට ඉහතදී පොලිසි නිරන්තරයෙන්ම ඒ ප්‍රදේශයේ බාර මහේස්ත්‍රාත්තුමාලගේ අධීක්ෂණයට ලක් වුණා. සමහර වෙලාවට මාසෙට වරක් දෙකක් පොලිස් විසිට් කියලා ඒ පොලිසි වලට ගිහිල්ලා නිරීක්ෂණය කරලා සටහනක් දාලා එනවා. ඒ කාලේ පොලිසිය මේ වගේ මිනිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව බරපතල ප්‍රශ්න මතුනේ නැහැ. ඒක නිසා අද මහේස්ත්‍රාත්වරු අතින් මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අධිකරණ සේවා කොමිෂන් සභාවේ අවධානය මේ පිළිබඳව යොමු කරන්න. මහේස්ත්‍රාත්තුමන්ලගේ වගකීමක් තමයි ඒ පොලිසිවලට නිරන්තරයෙන් දැනුම් දීම් රහිතව ගිහිල්ලා පරීක්ෂා කරලා බලලා ඒ පොලිසිවල තත්ත්වය පිළිබඳව සොයා බැලීම. අනිත් එක අපේ ගරු අජිත් පෙර මන්ත්‍රීතුමා, ගරු නියෝජ්‍ය ඇමැතිතුමා මතු කරපු කාරණය මේ මහාධිකරණවල නඩු ප්‍රමාදය. මේ මහාධිකරණවල නඩු ප්‍රමාදයට මූලිකම හේතුව නීති අඩුපාඩුව නෙවෙයි. මේ නීතිය අද මහාධිකරණවල ක්‍රියාත්මක නොවීම. අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව නීති ප්‍රතිපාදන තියෙන්නේ අපරාධ නඩුවක් විභාගයට ගත්තම දිනෙන් දින ඩේ ටු ඩේ හියරින් එකට ගිහිල්ලා නඩු තීන්දුව දෙන්න. අද මීට අවුරුදු 15කට 20කට කලින් දක්වා මේ ක්‍රමය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වුණා. මෑත යුගයේදී සිවිල් නඩු අහන ක්‍රමයට අද මහාධිකරණ විනිශ්චයකාරතුමාලා නඩු අහන පුරුදු වෙලා. එක සාක්ෂිකරුවෙක්ගේ නඩුවක් මේ සාක්ෂි අහනවා, ඊළඟට මාස 3කට 6කට කල් තියෙනවා. දෙවෙනි දවසේ ආවිලා ඒ සාක්ෂිකාරයගෙන් කලින් දවසේ අහපු ටිකම තව පැයක් දෙකක් නාස්ති කරලා අනිත් ටික අහනවා. ඉතින් මේක ජාතික අපරාධයක්. ඉතින් මේක මේ පිළිබඳවත් අපිට ආණ්ඩුවක් විදියට කළ හැකි දේ තමයි අධිකරණ සේවා කොමිෂන් සභාවේ අවධානය යොමු කිරීම. අපි මේ ගරු අගවිනිසුරුතුමා ඇතුළු ඒ කොමිෂමට ඉදිරිපත් කරනවා. මීට කලිනුත් අපි සඳහන් කරලා තියෙනවා. දැන් ජූරි නඩු විභාගේ තියෙනකොට අදටත් නඩුවක් ගත්තම ඒ දිනපතා නඩුව අහලා ඉවර කරනවා. ඉතින් ඒ ආකාරයට අනිකුත් නඩුත් මෙහෙම අහලා ඉවර කරනවා නම් දැන් සමහරලාට මෙහෙම නඩු කල්ද දානකොට විනිශ්චයකාරතුමාලා මාරු වෙනවා. ඊට පස්සේ සමහරලාට අලුතෙන් විනිශ්චයකාරතුමා ආපුවම අලුතෙන් අහන්න එනවා. අර ගරු ගජදීර මන්ත්‍රීතුමා කිව්වා වගේ ඒ විනිශ්චයකාරතුමා මාරු වෙලා ගිහලා නඩු තීන්දුව ලියලා නැහැ. ඉතින් ඒ වගේ නඩු ප්‍රමාද ඉතා දීර්ඝ වශයෙන් අපි දන්නවා ප්‍රායෝගිකව තියෙනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම අර දිනපතා නඩු එසීමේ ක්‍රමයට සමහරලාට සමහර නීතිඥ මහත්වරුන් මේකට විරුද්ධයි. හැබැයි ඒක ඇත්තටම නීතිඥ මහත්වරුන්ට විරුද්ධ වෙන හේතුවක් නැහැ. හැබැයි සාධාරණ කාලයක් අපි දෙන්න ඕන මේ ක්‍රමයට හුරු වීම සඳහා. මාස 5ක් 6ක් වගේ
විනාඩියක් තිබෙනවා.
ඔව්, මාස 5ක් කාලයක් කියලා අපි දැනුම් දීමක් කරන්නට ඕන. අවල් කාලයේ ඉඳලා මීට පස්සේ මේ මහාධිකරණේ නඩු අහන්නේ වෙන්නේ මේ ක්‍රමයටයි කියලා නීතිය සංශෝධන අවශ්‍ය නැහැ. තියෙන නීතියේ ක්‍රමවේදයේ තියෙනවා. ඒ ක්‍රමයට අනුගත වුණා නම් මේ නඩු 50%කට වැඩිය මේ ප්‍රමාද වෙනව අඩු කරගන්න පුළුවන්. තුන්වෙනිව සිවිල් නඩු සම්බන්ධව ගරු අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමැතිතුමා සඳහන් කරා වගේ සිවිල් නඩු විධාන සංග්‍රහයට අලුතෙන් සංශෝධන කීපයක් අපි එකතු කරලා තියෙනවා. ඉතා වැදගත් සංශෝධන. ඒවා තව සතියක් නැත්තම් දෙකක් ඇතුළත අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කටයුතු කරනවා. ඒ වගේම තවදුරටත් මේ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරලා සිවිල් නඩු සහ අපරාධ නඩුවල ප්‍රමාදය වළක්වා ගැනීම පිණිස මම කමිටු දෙකක් පත් කරලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරුතුමන්ලා දෙපළක් තමයි මේ සභාපතිත්වය දරන්නේ. අපරාධ නඩු විධාන සංග්‍රහය සහ සිවිල් නඩු විධාන සංග්‍රහය පිළිබඳව ඒ පිළිබඳව අපිට නිර්දේශ ලැබුණාම ඉදිරි මේ මාස දෙක වෙන්න පුළුවන් තුන වෙන්න පුළුවන් ඇතුළත ඒ පිළිබඳවත් අපි කටයුතු කරනවා කියන කාරණය මතක් කර දෙමින් අද දින මේ විවාදයට සහභාගී වුණු විවාදයේ අසා සිටි සියලු දෙනාටත් මගේ ස්තුතිය ගෞරවය පුද කරනවා.
ස්තුතියි. අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කෙවීම සභාව එකඟද?
ආයි.
කාර්ක සභා අවස්ථා. පළවෙනි වගන්තිය සභාව එකඟද?
පළවෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කරනවා. පළවෙනි පිටුව සමා වෙන පළවෙනි වගන්තිය හායි.
දෙවෙනි වගන්තිය
සංශෝධනය පළවෙනි පිටුවේ දෙවෙනි වගන්තිය 14 වෙනි පේළ ඉවත් කරේ වෙනුවට පහත දක්වන කොට සාදේශ කරන්න රුපියල් ලක්ෂයකක් හෝ ඊට වැඩි වන්නේ යන වචන. ඒකම 20 වෙනි පේළියට ඉක්බිතිව පහත දක්වන කොටස
ඇතුළත් කර පසුව ගන්න ගරු ඇමතුමා.
හොඳයි.
මනප්‍රමන්තුමා
කටයුතු දූෂණ විරුද්ධී හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික කාරක සභාවේ යෝජනාවක් ආවා රුපියල් 25,000 හෝ ඊට වැඩි වන්නේ නම් යන වචනේ වෙනුවට රුපියල් ලක්ෂයක් හෝ ඊට වැඩි වන්නේ නම් යන වචනේ ආදේශ කිරීමට පිටු අංක 2. ඒකද ඒක දැන ගරු ඇමතුමා ඒ සඳහා ආදේශය එකතු කරලා තියෙනවා. ඒ සංශෝධනය කරලා තියෙනවා. ඒ හින්දා නැවත සංශෝධනය කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ.
ගරු ඇමතුමාගේ සංශෝධන සහිත සභාව එකඟද?
ආයි.
තුන්වන වගන්තිය සභාව එකඟද?
හතරවන
වගන්තිය සභාව එකඟද?
නව
වගන්තිය ගරු අමාත්‍යතුමා ඉදිරිපත්
කරා. 20 වෙනි පේළියට ඉක්බිතිව පහත දක්වන කොටස ඇතුළත් කරන්න ප්‍රධාන ප්‍රඥප්තියේ 432 වගන්තියට ඉක්බිතිව පහත දක්වන අලුත් වගන්තිය මේන් ඇතුළත් කරනු ලබන අතර එම ප්‍රඥප්තියේ 432 අයන්න වන වගන්තිය ලෙස බලාත්මක විය යුතුය. 432 අයන්න එක එම දීපලේ සන්තකයට හිමිකම ඇති තැනැත්තා මාස දෙකක් ඇතුළත ස්වකීය හිමිකම තහවුරු කරන අවස්ථාවක මහේස්ත්‍රාත්වරයා විසින් සුදුසු යයි සිතනු ලබන කොන්දේසි මත එම දීපල ඔහුට ආපසු බාර දෙන ලෙස මහේත්‍රාවරයා විසින් ආඥා කළ යුතුය. එසේ වුවද එම දීපලෙහි සන්තකයට හිමිකම ඇති තැනැත්තා එම දීපලේ සන්තකයේ බාර ගැනීමට කැමැති නොවන අවස්ථාවක මහේස්ත්‍රාත්වරයාගේ ආඥාවක් යටතේ එම දීපල විකුණනු ලැබිය හැකිය. 2.
නව වගන්තිය සභාව එකඟද?
ආයි. 1.2 අනු උපවගන්තිය නඩුවේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු එම දීපල විකිණීමෙන් ලැබෙන ආදායම රජයට අයත් බැංකුවක තත්කාරය සඳහා විවෘත කර ක්‍රියාත්මක කරනු ලබන තැන්පතු ගිණුමක තැන්පත් කරනු ලැබිය යුතුය. දිගටම කියවන්නද? 3. උපවගන්තිය 3.1 පළවන සමාවෙන 3 උපවගන්තිය පළවන උපවගන්තියේ සඳහන් දීපලෙහි සන්තකයට හිමිකම ඇති තැනැත්තා විසින් එම දීපල වටිනාකම ලබා ගැනීම සඳහා නියමිත ආකෘතියෙන් සහ නියමිත ආකාරයට ඉල්ලීමක් කළ යුතු අතර නඩුවේ වාර්තා කරන ලද තීන්දු ප්‍රකාශයට යටත්ව මුදල් ගෙවීම සිදු කළ යුතුය. 4. උපවගන්තිය දෙවන උපවගන්තියේ සඳහන් තැන්පතු ගිණුම පරිපාලනය සහ කළමනාකරණය කරන ආකාරය නියම කරමින් නියෝග සාධනු ලැබිය යුතුය.
නව වගන්තිය සභාව එකඟද?
ආයි.
පඥම්ති වගන්තිය සභාව එකඟද?
ආයි.
නාමයේ සභාව එකඟද?
ආයි.
පාර්ලිමේන්තු යළි රැස්වේ. අනත් කෙටුපත කාරක සභාවේදී සලකා බලා සංශෝධිත කාරකයෙන් සම්මත කරන ලද බව දන්නනු කැමැත්තෙමි. ගරු අමාත්‍යතුමා.
2.
අනත් කෙටුපත දැන් තුන්වෙනි වර කිය යුතුයි.
තුන්වෙනි වර කිය යුතුයි මම යෝජනා කරනවා කරු.
සභාව එකඟද?
ආයි.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධන අනත් කෙටුපත තුන්වෙනි වර කියවා සංශෝධිතාකාරයෙන් සම්මත කරන ලද බව දන්නුනි කැමැත්තෙමි. නීති කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම් පොත දෙවැනි වර කිරීම සභාව එකඟද?
ආයි.
කාර්යයන් අවසන් කරන තුරු පාර්ලිමේන්තුව විනාඩි 5කට
දික් කිරීම
කාලය දික් කරන්න සභාව එකඟද?
ආයි.
කමිටු අවස්ථාව. පළවෙනි වගන්තිය
සභාව.
දෙවන වගන්තිය ඉදිරිපත් කිරීමද? අජිත් මානපරමන්තුමා ඉදිරිපත්
කරනවා. අලුත් වගන්තියක් වශයෙන් දෙවනි වගන්තියට නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ යෝජනාවක් ඇතුළු වෙලා තියෙනවා. 2-1-3 වගන්තියට ඉක්බිතිව 5 සඳහන් අලුත් වගන්තිය ඇතුළත් විය යුතුය. ශ්‍රී ලංකා නීති සංගමයේ සභාපති හෝ උපසභාපති හෝ ශ්‍රී ලංකා නීති සංගමයේ සභාපතිවරයාගේ නාමිකයෙකු කියන විදිහට වගන්තිය එක්කව කරන්න කියලා.
එකඟ නැහැ ගරුව
සභාවේ. සභාවේ දෙවනි වගන්තියට සභාව එකඟද?
පවතින ආකාරයට හායි.
තුන්වන වගන්තිය සභාව එකඟද?
ආයි.
හතරවන වගන්තිය සභාව එකඟද?
ආයි.
පස්වන වගන්තිය සභාව එකඟද?
ආයි.
හයවන වගන්තිය සභාව එකඟද?
ආයි.
හත්වන වගන්තිය සභාව එකඟද?
ආයි.
ප්‍රඥප්ති වගන්තිය සභාව එකඟද?
ආයි.
නාමේ සභාව එකඟද?
ආයි.
පාර්ලිමේන්තුවේ යළි රැස්වේ. පනත් කෙනු පොත කාරක සභාවේදී සලකා බලලා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දැනනු කැමැත්තෙමි.
තුන්වරක් කියවීමට යෝජනා කරනවා කරු.
සභාව එකඟද?
ආයි.
නීති කොමිෂන් සභා සංශෝධන පනත කෙනු පොත තුන්වෙනි වර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දැනනු කැමැත්තෙමි.